Order, please. Garu Kathanayakathuma visin karana labana nivedana. Parliament to Katiti from the Karasabha Rasima, Didas Dahaname, Julie Visinam Raspatinda in a Madadina, Madiana Dulahata, Garu Kathanayakathuma in Kamari, the Pathim Nimati Bavin, it is Sahabag, Pamina Sahabag, when it's a Sabika Mantri, she would not mean them to commit it. Julie must have visited Samamin. Lipitakana di Piliganima, Garu Mudalamatuma,
Garu Nioja Kathanayakathumani. Didas Pahalo Varshe Sandha Jatika Rakshana Bar Armudli Varshika Varta Vasaha Didas Sataranke Kulahadarna Mudal Panate Visihaveni Vagantia Samaga Kievi Yutu Visidaveni Vagantiate Jatiantra Viduli Sandesha Kriakaru Badda Sambandin Mudalamatevara Visin Panavana Ladua Didas Dahaname May Dahatraveni Dinati Anka Didas Secretary Visitunin Dahaname Darana Ati Vishesha Gasset Patre Parakanla the Niame Mamigripat Kerami එම වාර්තාව සහ නියමයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විතම කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මහාමාර්ග මාර්ග සංවර්ධන සහ කනිෂ්ඨ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි 2016 වර්ෂයේ සඳහා සීමා සහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව බලශක්ති පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව විතම කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
Arunioja Katanaka Tumani, the Das Dahat Varshe Sandaha, Puravidya Department, Karisadana Varta, Mamidripat Kermi, Emma Vartava, Taruna Krida, Kalaha, Urumian Piribanda, Anshika Addiction, Karaka Sabaha with Emukalitwe, Mamiojana Kermi,
Garu Pravahanaha, Civil Gwanseva Matituma,
Garunioja Katanaka Tumani, the Das Dahat Varshe Sandaha, Sri Lanka Dumbre Department, Karisadana Vartava, Mamidripat Kermi. එම වාර්තාව ප්‍රවාහනය හා සංනිවේදනය පිළිබඳ අංශික අධීක්ෂණ කාර්ග සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කරු නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 එක වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශයේ මත Kalani Vishwavidyalaya Manava Sastra Pite Sanskrutika Ha Peradika Sastra Adhyayana Anshayak Pita Vima Sambandhayen Usas Adhyapana Saha Mahamarga Amatyavaraya Visin Sadana Laduwa 2018 May Palaweni Dinathi Anka 2069 16 Darana Ati Vishesha Gazette Patre Palakarana Da Niyamaya 1978 Anka 16 Darana Vishwavidyala Panate 24 A Waganti Yatate Sri Lanka Agnidika Vishwavidyalaya Upakulapati Wenuwata Missi Baladariyaku Patkaramin Palakarana Da Niyamaya 2018 Agosto 9 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කරමින් නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 පෙබරවාරි 18 වෙනි දිනදී අංක 2111 13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරනද නියමය 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 වෙනි එක වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශයේ මත ශ්‍රී ලංකා අග්නිදික විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ පීඨයේ අලෙවි කළමනාකරණ අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් නගර සැරසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලතුව 2019 ජූනි 3 වෙනි දිනදී අංක 2126 10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියමය සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 එක වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 ජූනි 3 වෙනි දිනදී අංක 2126 11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම නියමයන් අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත මුකල යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. Garu Karmant, Vanja Katu, Dikari, Navatan, Pudgran, Navatan Shikrim, Sampakar Sangwan Sabutipunu, Sahanipunta Sangwanamatuma
Garu Katanakatum, Olu Kondevitran, Kate Hakatanone, the Piamatan, Namaki and the Gametran Digai. Hari Dedas Dahatra Varshesana, Sampakar, Togavan Sasta, Varshika Vartavasa, Ginu Mamidiripat Kermi, Emma Vartava, Viapara, Vanja Katu, Anshika, Addiction, Kars about with the Umkalutia, Mamiojana Kermi. Didas Palo Varshasana, Karmika Sangwardana Mandale, Varshika Varta Mamidripat Kermi, Emma Vartava, Nishpadraha, Seva Bilvan, Anshika Kar, Addiction Kar Sabavita, Yumukalute, Mamiojana Kermi.
බොහොම ස්තුතියි ඇමතුමා. මහජන පෙරසම් පිළිගැන්වීම ගරු රංජිත් සිඹලාපටි ඇමතුමා, ගරු මනෝෂ නානාකර ඇමතුමා,
ගරු කතානායකතුමනි, ඉඳුරුව කයිකාවල සිරිසර යන ලිපිනෙහි පදිංචි MHABK ජයරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු ජයන්ත සමරීර ඇමතුමා,
ගරු කතානායකතුමනි, ගල්පාත බටගොඩ මුල්කඩ කන්ද යන ලිපිනේ පදිංචි TM කමල් කාලිංග මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු විජේපාල හෙට්ටිආරච්චි ඇමතුමා, පෙත්සම් දෙකයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගුරුදෙනිය පිච්චමල්වත්ත එඬරුගොඩ වලව්ව අංක 20 දරණ ස්ථානයේ පදිංචි DMAS ධනසේකර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, වලස්මුල්ල මුරුතවෙල මහාවිද්‍යාලයේ විදුහල්පති වශයෙන් සේවය කරන එඩ්වින් විජේවික්‍රම මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, ගෞරවයෙන් පිළිගන්නු. ස්තුතියි.
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතුමා,
ගරු කතානායකතුමනි, මරදගහමුල හේන් පිටගෙදර අංක 175 දරණ ස්ථානයේ පදිංචි MAP හේමචන්ද්‍ර මහතාගෙන් ලැබුණු පෙත්සම මම පිළිගන්නවා.
බොහොම ස්තුති. පෙත්සම් මහජන පෙරසම් කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංකයක ගරු හේෂා විතානගේ මැතිතුමා,
මහනගරු නියෝජක
නගර සැලසුම් ජල සම්පාදන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඇසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, A1 මෙම ප්‍රදේශයේ උග්‍ර පානීය ජල ගැටලුවක් ඇත. A2 මෙම ප්‍රදේශයේ ඇතුළු බණ්ඩාරවෙල වැලිමඩ හපුතලේ ඇල්ල හා හාලියල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ග්‍රාම නිලධාරී වසම් 64ක් ආවරණය වන ලෙස 1,10,000කට අධික ජනතාවකට පානීය ජලය ලබා දීම රුපියල් බිලියන 22.3ක ඇස්තමේන්තුගත මුදලකට බණ්ඩාරවෙල දියතලාව හපුතලේ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතියේ ජලය ලබා ගන්නා ජලමූලාශ්‍රය වනුයේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ඩයරඹා ප්‍රදේශයේ ඉදිකරන ලද ජලාශය වන අතර මෙම ජලාශයේ මේ වන විට ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතී. මෙම ජලාශයේ ජලය පිරවීමට ප්‍රථමයෙන් ව්‍යාපෘතියට අදාළ ජල කුළුමුව ඉදිකිරීම මගින් ව්‍යාපෘතිය අස්තමේන්තුගත මුදල අඩු කිරීමට හැකි බැවින් එම කුමුළුවේ ඉදිකිරීම් කටයුතු කැබිනට් අනුමැතිය සහිතව මිලියන 530ක මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනමා ඇති අතර 2019 ජූලි මසදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ව්‍යාපෘතිය ඉතිරි කොටස් වන ජල පවිත්‍රාගාරය, සම්ප්‍රේක්ෂණ නලමාර්ග, ගබඩා ටැංකි, ජල පොම්පාගාර හා බෙදාහැරීමේ පද්ධති ඉදිකිරීම් කටයුතු සඳහා චීන එක්සිම් බැංකුව ශ්‍රී ලංකා රජය සමග ණය ගිවිසුමකට එළඹීම සඳහා කැමැත්ත ප්‍රකාශ කර ඇත. ඒ අනුව චීන කැතික් සමාගම විසින් මෙම ව්‍යාපෘතියට අදාළව තාක්ෂණික හා මූල්‍යමය යෝජනා මේ වන විට නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාර දී ඇති අතර එහි ඇගැයීම් කටයුතු සිදු කෙරෙමින් පවතී. එබැවින් මෙහි මූලික ප්‍රසම්පාදන කටයුතු මෙම වසර තුළදී නිම කළ හැකි අතර 2020 වසර තුළදී මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකියාව පවතී. ඒ අනුව වසර 4ක පමණ කාල සීමාවකදී මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු නිමවීමත් සමග මෙම ප්‍රශ්නයට අදාළ ඇල්ලතොට ප්‍රදේශය ඇතුළු බණ්ඩාරවෙල හපුතලේ ඇල්ල හාලියල හා වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ග්‍රාම නිලධාරී වසම් 64ක ජනතාවට පැය 24 පුරා පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකියාව ඇත. ආ අදාළ නොවේ.
ගරු නියෝජකතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
ඔව්, ගරු නියෝජකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මම අහනවා. දෙවෙනි අතුරු ප්‍රශ්නය මම හිතන්නේ මේ ප්‍රශ්නේ පිළිබඳ අවබෝධයක් තියෙන අපේ චමින්ද විජේසිරි මන්තුමාගේ ආසනෙහිදී එතුමායි. මම පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට අහනවා, දැන් මේ වෙනකොට උමාය ව්‍යාපෘතිය ගැන ඔබතුමත් මේ පිළිබඳව දන්න, ඔබතුමත් නියෝජනය කරන ප්‍රදේශලයිති, මේක සමාජය තුලින් කතා කරන එක අඩු වෙලා තියෙනවා. පහුගිය කාලේ පාර්ලිමේන්තුවේත් පැලෙන්න කතා කරා. නමුත් මේ බණ්ඩාරවෙල සහ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට මේ ජල ප්‍රශ්නය වෙනුවෙන් මේ වෙච්ච හානිදායක තත්ත්වය වෙනුවෙන් මං හිතන්නේ නිසියාකාර අවශ්‍ය වටපිටාවක් හැදිලා නැහැ, නිවැරදි පිළිතුරක් දීලා නැහැ, තාවකාලික පිළියම් තමයි තියෙන්නේ. ඉතින් මම අහනවා ගරු ඇමතුමනි, මේ ගැටලුව තව අවුරුදු ගානකට ඉස්සරහට අරගෙන යන්නේ නැතුව රජය මේ වෙනුවෙන් මැදිහත් වෙන්න ඕන කාරණාව කොතනද කියලා හඳුනගෙන එවගේම මේ තුල පහුගිය කාල සීමාව තුල එක් එක් රජයන් වල තිබිච්ච අවශ්‍යතාවයන් වෙනුවෙන් කොන්ත්‍රාත්කාරයෝ පිනවන්න වෙනුවෙන් බහුජාතික සමාගම් වල අවස්ථාවයන් වෙනුවෙන් මැදිහත් වෙලා මේ රටේ මහා විශාල ධනයක් අහිමි වෙලා තියෙනවා. මේ රටේ නිකම ණයකාරයෝ බවට පත් වෙලා තියෙන නිසා මේ ජාතික හානිය වෙනුවෙන් අද කතිකාවක් අවශ්‍යයි. ඔය අනිත්‍යව කතා කරන වගේ නිසා උමාවේ සිද්ධිය මෙතනින් තවත් දේශපාලන මාතෘකාවක් බවට පත් කරගෙන කාට හරි කතා කරන්න ඉඩ නොතිය. මේ වෙනකොට ආණ්ඩුව මේ වෙනුවෙන් ක්ෂණික මැදිහත් වීමක් කළා. අපි දන්නේ ප්‍රදේශවල මන්ත්‍රීවරු මේ පිළිබඳව දිගින් දිගට කතා කරා. ඉතින් ගරු ඇමතුතුනි මම අහනවා තවදුරටත් මේක නිශ්ශබ්ද මාතෘකාවක් කළා තව ගැටලුවක් වුණාම ජනතාව එළියට බැස්සම පාර්ලිමේන්තුවට බැස්සම උත්තරයක් හොයන්නේ නැතුව මේකට නිසි විසඳුමක් දෙන්න යම් පියවරක් අරගෙන තියද රජය නැත්නම් ඉදිරියේ ගැනීමට කටයුතු කරනවද කියලා.
එතුමාගේ ප්‍රශ්නය විෂය භාර ඇමතිවරයාට යොමු කළා ලිඛිත පිළිතුරක් ඉතා ඉක්මනින් ලබා දෙනවා.
හරි, දෙවෙනි අතුරු ප්‍රශ්නය ශාමින්ද විශේෂ
මහත්මයා. නියෝජ්‍ය කතානායකතුමනි කර ඇමතුමා මේ ගමට, ඒ කියන්නේ මම මේ ඉල්ලලා තියෙන ඇල්ලතොට ගම්මානයට වතුර දෙන වැඩපිළිවෙලට 20/20 යනවා. මිලියන 22.3කුත්, ඒ වගේ මිලියන 530කුත්, ඒ වගේ චයිනා එක්සිට් බැංකුවෙමුත් ආධාර ගන්නවා කියන කාරණේ කියන 20/20 තමයි ගරු නියෝජ්‍ය කතානායක විසඳන්න හදන්නේ. එතකොට බණ්ඩාරවෙල ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන ඒ ජල පිරිපහදුව සහ ජල පොම්පාගාරයේ තියෙන මේ කියන ගම්මානේ, කියන්නේ මේ මීටර 50ක් නෑ. බලන්න කරු කතානායකතුමනි, මේ පිළිතුරේ වන්නේ ලෙදාරි මීටර 50ක බට කෑල්ලක් ගැහුවොත් ඇති. චීනය යන්න ඕනේ නෑ සල්ලි ගන්න. චීනයෙන් මේ ගිහිල්ලා මේ මිලියන ගණන් ඕනේ නැහැ. මම මේ ප්‍රායෝගික වුණා නම් මේ නිලධාරීන් මේකට ලැබිය යුතු පිළිතුරු කතානායකතුමනි මීටර 50යි තියෙන්නේ. කියන්නේ පොම්පාගාරයේ පේනවා, ඒ වගේම පිරිපහදුව පේනවා. මේ අත ළඟ මේ ගම්මානයේ පවුල් ඉන්නේ පවුල් 100යි. මීටර 50ක බට කෑල්ලකට යන වියදම දරලා වතුර ටික දෙන්නම් කියලා කිව්වා නම් අද සතුටින් මට ගමට යන්න තිබුණා. මේ බලන්න මේ දෙන උත්තරේ කරු කතානායකතුමනි මේ නිලධාරීන් ලොකු උගත් නිලධාරීන් විශාල වැටුපක් ගන්නවා. ඒ වගේම මේ අමාත්‍යංශය ගත්තොත් විශාල කාර්යභාරයක් කරන අමාත්‍යංශ ලැජ්ජාවටපත් වෙනවා. ආණ්ඩුව නියෝජන මන්ත්‍රීවරයෙක් හැටියට මීටර 50ක බට කෑල්ලක් දාලා මේ ප්‍රශ්නේ විසඳනවා කියලා මේ පිළිතුර නොදී මේ 20/20 යන තරමට මේ ප්‍රශ්නේ ගෙනියලා මේ විශාල ණයකන්දක් අරගෙන මේ බට කෑල්ල දාන්න යනවා කියන කාරණේ කනගාටු වෙන නිසා ගරු අමාත්‍යංශයට යොමු කරන්න ආණ්ඩු පක්ෂයේ කර ප්‍රධාන සංවිධායකතුමනි මීටර 50ක බට කෑල්ලක් මන්ත්‍රීතුමා ඉල්ලන්නේ මේක දාලා හදන්න පුළුවන්ද කියලා දන්නා යවන්න කියලා බුදුහාම ඉල්ලීමක් කරා.
ගරු ඇමතුමා
යොමු කරන්න.
හරි, යොමු කරයි. ප්‍රශාංක දෙක ගරු දයසිරි ජයසිරි ඇමතුමා, ගරු අග්‍රාමාත්‍ය ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුරු පළාත් සංවාද සහ යවන කරුක මාතෘකාව ගැනීමට
අති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
මේ ප්‍රශ්නේ ඔබතුමා පරිමිතවට මේ ඕඩර් පේපර් ඇවිල්ලා තියෙනවා. හරි, හොඳයි හොඳයි ගරු මන්ත්‍රීතුමා, ඒ ගැන අවධානය යොමු කරන්න. ප්‍රශාංක තුන චමින්ද විජේසිරි මහත්මයා,
මහානගර කතානායකතුමා,
ගරු අග්‍රමාත්‍ය ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඇසීමට
අග්‍රමාත්‍යතුමා මාසයක් කල් ඉල්ලනවා.
ප්‍රශාංක හතර ගරු වේරුකුමාර මන්ත්‍රීතුමා, රාජ්‍ය ව්‍යවසාය කඳුළු වැටු මුරුමය මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ඇසීමට
රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යතුමා මාස 3ක් කල් ඉල්ලනවා.
ප්‍රශාංක 5 ගරු පදමුති ශාන්ත ගුණසේකර මහත්මයා, ප්‍රශාංක 6 ගරු ජයන්ත සමරීර මහත්මයා,
මහානව ගරු කතානායකතුමනි,
ගරු ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඇසීමට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජයන්ත සමරීර ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නට පිළිතුර A1 සිසුසරිය ව්‍යාපෘති යටතේ 2015/1 සිට 2018/6 දක්වා ධාවනයට යොදවාගත් බස් රථ සංඛ්‍යාව 1349ක් වේ. එකී බස් රථ යොදවා ඇති මාර්ග ඇමනුම 1 සහ 2 අන්තර්ගත වේ. මන්ත්‍රීතුමා විශාල ලිස්ට් එකක් තියෙනවා, ඒක හසවාගත ගන්න. A2 ඒකී මාර්ගවල ධාවනය කරනු ලබන පෞද්ගලික හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් 5 සඳහන් පරිදි වේ. දෙදස් පහළවේ පෞද්ගලික බස් රථ පන්සිය පනසයයි ලංගම හයසිය අනුහයයි මුළු සංඛ්‍යාව එක්දස් එසිය පනස් දෙකයි. දෙදස් දාසයේ පෞද්ගලික පන්සිය පනස් හතයි ලංගම හයසිය හැත්තකයි එක්දස් දෙසිය විසියටයි එකතුව. දෙදස් දාහතේ පෞද්ගලික හයසිය හතරයි ලංගම හත්සිය පහළවයි එකතුව එක්දස් සුන්සිය දහනමයයි. දෙදස් දහටේ හයයි තිහ දක්වා තියෙනවා පෞද්ගලික සේවා හයසිය විසිහයක් ලංගම හත්සිය විසිතුනයි එකතුව එක්දස් තුන්සිය හතලිස් නමයයි. ඒක තුන්වෙනි ප්‍රශ්නයට දෙදස් පහළවේ ඒක අහලා තියෙන පෞද්ගලික බස්රථ යොදවා ඇති මුදල් වෙන්වෙන් වශයෙන් පහත සඳහන් පරිදිවේ දෙදස් පහළවේ මිලියන දෙසිය අනු එකයි දසම එකයි අටයි දෙදස් දාසේ දෙසිය හැත්ත දෙකයි දසම තුනයි තුනයි දෙදස් දාහතේ දෙසිය හැට පහයි දසම හයයි තුනයි දෙදස් දහටේ හයයි තුන තිහ දක්වා අනු විසි අසූ නමයයි දසම එකයි දෙකයි එක හතර එක දෙදස් පහළව වර්ෂයට පෙර ධාවකයන් දෙදෙනෙක් WGRK ධම්මික සහ RM රංජිත් මහතා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මුදල් ලබාගෙන තිබුණු අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට කොළඹ වංචා විමර්ශන කාර්යාලයේ විමර්ශන සිදුවීමෙන් පවතී. එම තොරතුරු අනාවරණය වූ මොහොතේ සිටම මුදල් ගෙවීම නවතා ඇත. දෙවැනි එක 2017 ජූලි මාසයේ MAPD ධර්මසේන මහතා විසින් පවත්වාගෙන ගිය සේවා දෙකක් සඳහා ඉදිරිපත් කර ලොග් පත්‍ර දෙකෙහි ව්‍යාජ අත්සන් යොදා තිබීම අනාවරණය වීම හේතුවෙන් ගෙවීම් නවතා ඇත. 2018 වර්ෂයේ මාර්තු මාසයේදී කොකාවැව සිට ගලෙන් බිදුලුවව දක්වා සේවාව පවත්වාගෙන ගිය PG සරත් චන්ද්‍රසිරි මහතාගේ සේවාවේ වැඩිපුර දුරකට මුදල් ලබාගෙන තිබුණු බැවින් එම දුර නිවැරදි කර වැඩිපුර ගෙවා ඇති මුදල නැවත අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබාගෙන ඇත. ආයක පැන නොනගී.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය. ගරු කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා. අමාත්‍යතුමල්ල බොහොමයක් අපේ ප්‍රශ්නවලට පිළිතුරු නොදී තිබෙන තත්වයක් යටතේ එතුමා පිළිතුරු ලබා දීම පළවෙනි වටේ පළවෙනි ප්‍රශ්නය අද මේ න්‍යායපත්‍රයට ආපු. ගරු අමාත්‍යතුමනි දැන් අරුණු දෙකක් පුද්ගලික අංශයේ බස් රථ සිසුසරිය සඳහා යොදවා තිබෙන පුද්ගලික බස් රථ ව්‍යාජ ලෙස එකම කෙනා බස් දෙක බැගින් දාලා දැන් එක උදාහරණයක් තමයි ඔය මම ප්‍රශ්නයෙන් ඉදිරිපත් කළා තිබෙන්නේ ගරු අමාත්‍යතුමනි. මේක අපිට වාර්තා වෙනවා විගණන විමසුම් බැලීමේදී ඔබතුමාගේ ලැබෙන අභ්‍යන්තර ආයතනගත අභ්‍යන්තර ආරංචි මාර්ගවලනුත් මෙහෙම විශාල පිරිසක් ඉන්නවා කියලා බස් එකම එක්කෙනා බස් දෙක දෙක දාලා මුදල් ගන්නවා කියලා. මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරනවද නැද්ද කියලා දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා මේ ක්‍රමවේදය පහුගිය කාලේ ඉඳලම ආපු ක්‍රමවේදයක්. නමුත් අද වෙනකොට අපි මේ ගැන විශේෂයෙන් පෞද්ගලික බස් සහ ලංගම බස් අතර ලොකු සටනක් පවතිනවා. ඒක මේ සහනයකට එන විදිහට තමයි මේ ක්‍රමවේදය ඇති කරලා තියෙන්නේ. ඔබතුමා කියන ප්‍රශ්නයට අපි යොමු කරලා තියෙනවා අධ්‍යක්ෂක මණ්ඩලය හරහා අපිට ලබලා දෙන්න කියලා ඒ සමහර අය දීලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා ඇටෝනි එකක් යටතේ වෙන අයගේ නම් වලින් ලියනවා. හැබැයි අයිතිකාරය වෙන. මේ පෞද්ගලික බස් වල මේ ප්‍රශ්නේ හරියට තියෙනවා. මේක සමහර අය ඉන්නවා බස් 10 20 අයිති අය. නමුත් වෙන වෙන අයගේ නම් වලින් තියෙනවා. මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි මේ ක්‍රමවේදය වෙනස් කළා ඒ පුද්ගලයන්ට ඕනනම් ඒ බස් ටික දෙන ක්‍රමයක් අපි හදාගන්න ඕනේ නැත්නම් ලොකු ප්‍රශ්න ගොඩක් අපිට තියෙනවා. හැබැයි ඔබතුමා මේ කියපු ප්‍රශ්නේදී අපි දැනටම යොමු කරලා තියෙනවා ඒ සඳහා අපිට පිළිතුර ලැබිච්ච ගම ඔබතුමා දැනුවත් කරන්න.
දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි මේ කාරණයට අදාළ නෙමෙයි. දැන් වෙරළබඩ දුම්රිය මාර්ගයේ වාද්දුව දුම්රියපොළ ආසන්නයේ මම මේක ලිපියක් හැටියට ඔබතුමාට ඉදිරිපත් කරනවා. වසන්තාරාම් පාර නමින් වාද්දුව දුම්රියපොළට බොහොම ඉතාම සමීපේ වසන්තාරාම් පාර නමින් පාරක් තියෙනවා. ඒ ආසන්නයේ විදුලි සංඥා කුළුණක් ඉදිකරමින් තිබෙනවා. ඒ සංඥා කුළුණ ඉදිකරන්නේ ගරු අමාත්‍යතුමනි එතන තිබෙන පවුල් 20කට විතර යන්න තිබෙන ප්‍රවේශ මාර්ගයක් හරස් වෙන ආකාරයට. එතකොට සාමාන්‍ය අධිකාරතුමාට ප්‍රදේශවාසීන් ලිපියක් යොමු කරලා ඉල්ලීමක් කළා මේ සංඥා කුලන ඉදිකලොත් දුම්රියට සමාන්තරව තිබෙන පවුල් 20කට පමණ ප්‍රවේශ වීමට තිබෙන ප්‍රවේශ මාර්ගයක රාජ්‍ය මුදල් වැය කරලා මමත් මන්ත්‍රීවරයෙක් හැටියට විමධ්‍යගත මුදලින් පස් පුරවල දීපු පාරක් මේ පාර වැහෙනවා. එතකොට ඒ අයට වාහනයක් ගන්න බැරි වෙනවා. ඒ අයට ගමන් බිමන් කිරීමේ අපහසුතාවය ඇති වෙනවා. ඒ නිසා කරුණා කරලා මේ සංඥා කුලන ඉදිකිරීමේදී ප්‍රවේශ මාර්ගයට අවහිර නොවනසේ ඉදි කරන්න කියලා ඔබතුමාටත් පිටපතක් යොමු කරලා තිබෙනවා. සාමාන්‍ය අධිකාරතුමාට යොමු කරපු මේ ලිපියේ සමහම ඔබතුමාගේ කාරුණික අවධානය පතනවා. මේ සංඥා කුලන ඉදිකළොත් ඒ පවුල් 20ටම යන්න පාරක් නැති වෙන උඩින් තමයි යන්න වෙන්නේ. ඒ නිසා කරුණා කරලා සාමාන්‍ය අධිකාරතුමාට දැනුවත් කරලා මේ සංඥා කුලන වෙනත් ආකාරයකට ඉදි කරලා ඒකත් අවශ්‍යයි. ඒ පාර අවහිර නොවනසේ ඉදි කරලා මීට අවශ්‍ය ප්‍රවේශ මාර්ගය ආරක්ෂා කර දීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අවශ්‍ය මැදිහත් වීම කරන ලෙස ඔබතුමාගෙන් කාරණා
පිළිගන්නවා. ගරු මන්ත්‍රීතුමා, ඔය ගැන මම ඊයේ අපි සාකච්ඡා කරා. ඒක මට ඊයේ දැනුවත් කරලා තියෙනවා. ඒක සංඥා කුලුණක් නෙමෙයි, වෙනම සංඥා කුලුණට අයිති දෙයක්. ඒක ඒ තියෙන තැනම දාන්න ඕනේ, වෙනස් තැනකට දාන්න පුළුවන්. මොකද සංඥා කුලණක් තියන්න ඕනේ අර මේ දුම්රිය යනකොට පේන තැනක. මේක එහෙම දෙයක් නෙමෙයි, මේක වෙන තැනකට අයින් කරගන්න පුළුවන්. මම ඒ ගැන සාමාන්‍ය අධිකාරතුමාට ඊයේම කිව්වා ඒක ඉතාමත් ඉක්මනින් වෙනස් කරන්න කියලා.
හරි, බොහොම ස්තුතියි.
එහෙනම් සතියක් ඇතුළත නෑ, ඔය ලිපිය මම ඊයේ කවුරු හරි ආව මාව හම්බෙන්න අපේ මේ පබ්ලික් ඩේ එකට. ඒකෙදිත් ඇවිල්ලා ඔක දැනුවත් කරා. මම ඊයේම නියෝගයක් දුන්නා. ඒක ඉතාමත් ඉක්මනින් අවශ්‍ය කටයුතු කරන්න කියලා.
බොහොම ස්තුතියි. ප්‍රශාංක හත, ගරු ආනන්ද අලුත්ගමේ මැතිතුමා. ගරු බුද්ධ ශාසන වයඹ සංවර්ධන අමාත්‍යාංශයෙන් ඇසීමට
නියෝජ්‍ය කථානායකතුමනි, බුද්ධ ශාසන ඇමතුමා මාසයක් කල්ලිලි.
ප්‍රශාංකාට ගරු මහින්දානන්ද අලුත්ගමේ ඇමතුමා. ප්‍රශාංක 9 ගරු සුසන්ත පුජිනේ ඇමතුමා.
මම අහනවා ගරු නියෝජ්‍ය කථානායකතුමනි.
ගරු මහාමාර්ග මාර්ග සංවර්ධන කනිෂ්ඨ තේ සම්පත් සංවර්ධන ඇමතුමාගෙන් ඇසීමට
මහාමාර්ග ඇමතුමා සති දෙකක් කල්ලිලත්.
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් ඇමතුමා ප්‍රශාංක. ඔව් සුසන්ත පුජිනේ ඇමතුමා,
මේ ප්‍රශ්නෙට උත්තරය දැන් මේ පාර හදලා ඉවරයි. මට අතුරු ප්‍රශ්නයක් තමයි අහන්න ඕනේ. මේක සති දෙකක් ගන්න ඕනේ. ගිය දැන් සතුටුමට ඉස්සෙල්ලා ගරු අගමැතිතුමා ගිහිල්ලා මේ පාර හදලා විවෘත කරා. ඒ සති දෙකක් ගන්නවා කියන එක ඔබතුමාට දීලා තියෙන්නේ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා, සභාපතිවරයා, පාර්ලිමේන්තුව නොමග ඇරීමක් කරලා තියෙන්නේ. මේ පාර හදලා ඉවරයි, අවසන් කළ ඉවරයි ගරු අගමැතිතුමා දැන් සති දෙකකට ඉස්සෙල්ලා. ඒ නිසා ඒ පිළිබඳව ගරු නියෝජ්‍ය කථානායකතුමනි, නිලධාරීන් අපිට දෙන වාර්තාවල් වැරදි වාර්තාවල් දීලා නොමගරින්න එක වළක්වන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
ඔබතුමා මේ පිළිබඳව කටයුතු කරයි නේද ගරු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා? ප්‍රශාංක 10 ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මැතිතුමා. ගරු කර්මාන්ත වාණිජ කටයුතු දිගු කාලේන කවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමපකාර සංවාදන වෘතිය පුහුණු නිපුණතා සංවාදන ඇමතුමා නැසීමට හැකියාව හැටියට තමයි මම හිතන්නේ අමුතු දීලා තියෙන්නේ ඇමතිකම. හැකියාව හැටියට තමයි ඇමතිකම දීලා තියෙන්නේ, උසී හැටියට නෙමෙයි.
වෙන්නේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එතුමගේ ප්‍රශ්නයට අපි පිළිතුරු දෙනවා. හැබැයි සියලුම දෙනා දන්න දෙයක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය අනුව ප්‍රේක්ෂකර්මාන්ත ශේෂ්‍යය පළාත් සභාවට අයත් ශේෂයක් වෙන හින්දා පළාත් සභාවෙන් එපු පිළිතුර මම එතුමට ගරු කිරීමක් සහ මේ ප්‍රශ්නෙට සාධාරණයක් වශයෙන් ඉදිරිපත් කරනවා. හැබැයි ඒකෙත් මොනව හරි තවත් දැනගන්න තියෙනවා නම් එතුමා අතුරු ප්‍රශ්න වලින් ඇහුවොත් මම ඒ පළාත් සභාව හරහා තොරතුරු ගෙන්න ගන්නම්. ඊට අමතරව දවල් 11:00ට තව විනාඩි 5කින් අපේ උපදේශක කාර්ය සභාව රැස් වෙනවා. එතෙන්ට මේකට අදාළ අපේ අමාත්‍යංශයේ නිලධාරීන් පැමිණෙනවා. මේකෙන් පස්සේ මම එතුමට ආරාධනා කරනවා මගෙත් එක්කම යමු උපදේශක කාර්ය සභාවට. එතුමට තවත් අවශ්‍ය වැඩිමනක් තොරතුරු ලබා දෙන්නට මට මැදිහත් වෙන්න පුළුවන් වෙයි. ඔව්. නමුත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ප්‍රේක්ෂකර්මාන්තය අනුව පළාත් සභාව වෙත විමධ්‍යගත වූ විෂයකි. ඒ අනුව රෙදිපිල නිෂ්පාදනය හා අලෙවි කිරීමේ කටයුතු පළාත් සභාව යටතේ පවතින පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි. මධ්‍යම රජයේ ප්‍රේක්ෂකර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් අත්‍යන්ත ප්‍රේක්ෂකර්ම ශේෂයේ පුහුණු කටයුතු හා ප්‍රවර්ධනය පමණක් සිදු කරනු ලැබේ. ඒක ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ප්‍රේක්ෂකර්මාන්ත මධ්‍යස්ථාන හෝ අනුශාකා හෝ ගෘහස්ත මධ්‍යස්ථාන කිසිවක් මධ්‍යම රජයේ ප්‍රේක්ෂකර්මාන්ත දෙපාර්තමේන්තුව යටතේ නොමැති අතර ඒ සියල්ල බස්නාහිර පළාත් සභාවේ කර්මාන්ත දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වේ. 2. ඉහත ආ 1 පිළිතුර අනුව පැන නොනගී ඊළඟ පිළිතුරට ඊළඟ කාරණේ පිළිතුර ඉහත ආ එක පිළිතුර 90 පැන නොගී අංක 4 2019 වසරේ අයවැය යෝජනා තුල පේෂ කර්මාන්තය පිළිබඳ නිශ්චිත යෝජනා සඳහන් නොමැති වූද කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලිනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුනුහා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය ඇත්තරම මේක කියන්න ගිහලා හක්ක ගෙවෙනවා මේ අපේ අමාත්‍යාංශේ නම පේෂකර්ම හා ඇගලුම් සංවර්ධනය සඳහා 2019 අයවැය ප්‍රතිපාදන මගින් රුපියල් මිලියන 125ක් වෙන් කර ඇත. එයින් රුපියල් මිලියන 34.13ක් අත්‍යන්ත ප්‍රේෂකර්මාන්ත සංවර්ධනය සඳහා ලබා දී ඇති අතර තවත් රුපියල් මිලියන 26.15ක් පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරන ලබන ප්‍රේෂකර්මාන්ත සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් පළාත් සභාව 9 සඳහා ලබා දී ඇත. 5. ඉහත ආ 4 පිළිතුරු 90 පැන නොගී ඈ දිවුලපිටිය ආස ඈ 1 දිවුලපිටිය ආසනය තුල ක්‍රියාත්මක වන ප්‍රේෂකර්ම මධ්‍යස්ථානයේ බස්නාහිර පළාත් සභාවේ විෂයපතේට අයත් වන බැවින් පැන නොගී 2 පළාත් සභාවේ යටතේ පවතින බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව ඈ ඉහත පිළිතුරු ඈ 90 පැන නොගී ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතුමට අතුරු ප්‍රශ්න වලට කලින් මම කියන්න ඕනේ මේ විෂය පළාත් සභාව යටතේ තියෙන විෂයක් හැබැයි පළාත් ප්‍රේෂකර්ම තියෙනවා දල සලහපෙරුම ඇමතුමා දන්නවා මාතර දිස්ත්‍රික්කයේ ගත්තොත් උදාහරණයක් විදිහට ඉසිදින් නගරේ බලවේග ප්‍රේෂකර්ම තියෙනවා එතකොට අපි රේකි අමාත්‍යාංශයේ විදිහට වගේම මේවා සමුපකාර සමිති විදිහට ගොඩනගලා තියෙනවා නම් අපේ සමුපකාර අරමුදලෙන් ඒ වගේ දේවල් වලින් උදව් කරනවා හොඳම උදාහරණේ මං හිතන්නේ බෙන්තර පාලම ගාවින් පටන් ගත්තම ඔබතුමාගේ දිස්ත්‍රික්ක මායිම දක්වා දකුණු පළාතේ දෙමළ රාජ්‍ය නායකයෙකුගේ නමක් තියෙනවා නම් නමක් තියෙන්නේ දල සලහපෙරුම ඇතුමා නම් කරපු එක නමක් විතරයි අපේ මාතර දිස්ත්‍රික්කේ යන්නේ මාර්ගයේ අපි දල සලහපෙරුම නම් කරපු පාර නම් මොකද්ද අර දෙමළ නායකයෙක් වෙනුවෙන් නම් කරපු පාර පොන්නම්බලම් රාමනාදන් මුළු දකුණු පළාතම එකම නම ඒක කරේ දල සලහපෙරුම ඇතුමා එතකොට කවුරු අක්ෂෙන් කියනෝනේ අපි ගිය සතියේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් හරියටම කිව්වොත් ගිය 21 වෙනිදා මේ වගේ ප්‍රේෂකර්ම බලවේග සහ අත්‍යන්ත ප්‍රේෂකර්ම වෙනුවෙන් වෙනදසලක් නව විවෘත කරා ඒකට අරමුදල් සපයුව අපි ඉතින් ඒ නිසා ඔබතුමා යෝජනාවක් දුන්නොත් සමුපකාර සමිතියක් විදියට ලියාපන්චි වෙලා මම ඔබතුමා විපක්ෂ මන්ත්‍රීවරයෙක් වුණත් අපිට ඒ යෝජනාව දුන්නොත් මොකද අපිට අත්‍යන්ත වේවා බලවේග වේවා ප්‍රේෂකර්ම ශේෂය අපේ උරුමය ඒක අභාවයට යන දේ වෙන්න බෑ ඒක අපේ අභාවයට යන දේ නෙමෙයි ඒක අපේ අනන්‍යතාවය අභාවය නෙමෙයි අනන්‍යතාවය ඒ නිසා අපේ උරුමය වෙනුවෙන් ශ්‍රී ලාංකේය උරුමය වෙනුවෙන් මොකද විජය රජුරෝ ලංකාවට එනකොට අපි නිරුවතින් හිටිය ජාතියක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි අපි කපුරේදී ඇඳපු ජාතියක් ඒ නිසා ඒ අපේ ඓතිහාසික උරුමය අභාවයට යන නොදී ඔබතුමා විපක්ෂේ වුණත් අපිට දුන්නොත් යෝජනාවක් අපි සමුපකාර සමිතියක් විදිහට සංවිධානගත වෙලා මම කියනවා ඒක හදලා විවෘත කරන්න අපි කටයුතු කරනවා.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේක පළාත් සභා විෂයක් කියන බව අපේ ගරු අමාත්‍යතුමා ප්‍රකාශ කළා. නමුත් ජාතික අයවැයක් නිර්මාණය වෙනවා පාර්ලිමේන්තුවෙන්. ඒ වගේම ජාතික ප්‍රතිපත්තියක් ජාතික වැඩපිළිවෙලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දිස්ත්‍රික් කාර්යාල හරහා ගමතුල ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙතුමාගේ අමාත්‍යාංශයේම ජාතික ප්‍රතිපත්ති කියන කොටසත් මං හිතන්නේ ඇතුළත් වෙලා වෘත්තීය පුහුණු කටයුතු. ඉතින් මට තියෙන ගැටලුව දැන් මේ රජයේ විශාල මුදලක් වෙන් කරනවා වියදම් කරනවා මේ රජයේ සේවකයින්ට ඒ වගේම මේ දහම් පාසල්වල ඒ නිලැඳුම් වලට මේ වගේ දේවල් වලට. එතකොට රජයක් විදියට මේ පහුගිය අවුරුදු 4 තුළ ඔබ තමුන්නාන්සේලාගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා මං හිතන්නේ පළාත් සභාවට හෝ ඒ වගකීම පවරලා ඒ ඇනවුම් කිරීමක් එහෙම නැත්නම් ලබා ගැනීමක් වෙනුවෙන් කටයුතු කරලා නැහැ මගේ මම දන්න තරමේ. ඒ නිසා මම ඉල්ලීමක් කරන්නේ මේවා තව දියුණු කරන්න. මේ ග්‍රාමීය මට්ටමින් තියෙනවා ඒ වගේම මධ්‍යස්ථාන මට්ටමින් තියෙනවා මේවා දියුණු කරන්න වැඩපිළිවෙලක් පහුගිය කාලවකවානුව තුළ තිබුණද ඒ වගේම ඉදිරියේදී හෝ ක්‍රියාත්මක කරන්න සහ ඒ වෙනුවෙන් ව්‍යාපාර වශයෙන් කරන දැන් විශාල වශයෙන් දිවුලපිටිය සහ මිහිරිගම අත්තනගල්ල මේ වගේ මැතිවරණ කොට්ටාස වල මේක ක්‍රියාත්මක වෙනවා දිරිගන්වන්න දැන් මේ මධ්‍යස්ථාන ගොඩනගන එකම නෙවෙයි
අලවි අලවිය වෙනුවෙන් දැන් අපි අපිට මතකයි පහුගිය රජය මේවා වෙනුවෙන් වෙනමම ප්‍රචාරයන් කටයුතු කරලා ඒ විදේශිකයන්ව ආකර්ෂණය කරගන්න ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. හැබැයි අපි පහුගිය පසුකාලීනව අපි දකිනවා මේ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ඇමතුමාගෙන් මම අහන්නේ මේ වෙනුවෙන් එකක් තමයි රජයේ ආයතන වලට මිලදී ගැනීමටත් ඒ වගේම ආකර්ෂණීය විදිහට මේ මධ්‍යස්ථාන වල අලවි අලවිය ජනතාවට හිතෙන්න ඕනේ ඇඳුම අඳින්න. ජනතාවට දැනෙන්න ඕනේ දැන් අද පේශකර්මා මේ දේශීය රෙදිපිලි පාවිච්චි කරන ගොඩක් කාන්තාවෝ ඉන්නවා. හෑන්ඩ්ලූම් සාරිය අඳින ගොඩක් කාන්තාවෝ ඉන්නවා. ඒ නිසා මේක ප්‍රවර්ධනය කරන්න මොකද්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියන.
ඔව් ගරු කතානායකතුමනි මේ අතුරු ප්‍රශ්නය ටිකක් දිගට ඇහුවා. පිළිතුරත් ඔබතුමාට කාලය ඉතුරු කරලා සාධාරණ සංක්ෂිප්ත කරලා දෙනවා. අපි පොඩි දිගක් එනවා. ඔබතුමා කියපු කාරණේ සත්‍යයි. මේකට වාර්ෂිකව සැලකිය යුතු මුදලක් ජාතික අයවැයෙන් වෙන් වෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. හැබැයි ඔබතුමා දන්නවා මේ විශේෂයට මම අත තිව්වේ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට පහුගිය ජුනි ගිය අවුරුද්දේ ජුනි මාසේ 22යි මම වැඩ බාරගත්තේ නියෝජ්‍ය අමාත්‍යවරිය. ඊට පස්සේ දවස් 51ක් කාලයක් තුනේ එහෙම ගත්තා. මට බොහොම කෙටි කාලයක් තිබුණේ. දැන්ටත් මම ඉන්නේ වැඩ බලන අමාත්‍යවරයා. වැඩ බලන අමාත්‍යකම තව තප්පර ගානක් තියෙද, විනාඩි ගානක් තියෙද, පැය ගානක් තියෙද, දවස් ගානක් තියෙද, සති ගානක් තියෙද, මාස ගානක් තියෙද, කොච්චර කාලද දන්නේ
නැහැ. නමුත් කාලේ ගන්න
හැදුවා කියනවා. ඔබතුමා කියපු යෝජනාව මම මෙදා අයවැයට යෝජනාවක් විදියට ඉදිරිපත් කරනවා. ඒ වගේම ඔවුම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ අමාත්‍යංශය යටතේ තියෙනවානේ දිගු කාලීන අවතරණුවන් යලි. මමත් ඉතින් මේ යලි පදිංචි කිරු මමත් විපක්ෂයේ දිගු කාලීනව අවතැන් වෙලා හිටිය කාලයක්, ආණ්ඩු පක්ෂයේ අවුරුදු 3 විතර අවතැන් වෙලා හිටියා. ඒ නිසා දැන් තාවකාල කෙටි කාලීන පදිංචි කරන කොහොම වුණත් මෙතුමා කියපු කාරණය එකක් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලබා දීම. මේ නූල් ඒ වගේම සමහර නිෂ්පාදනවලදී බතික් වගේ අමුරදි නැත්නම් අමුරදි මත තියෙන වැට් බද්දා අපි අයින් කරවල තියෙනවා. බතික් හදන්න බෑ නැත්නම් අස්ප ගණන් වලට විකුණන්න වෙන්නේ. ඒ නිසා නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය සපයා ගැනීමට අපි ක්‍රමවේද හදලා තියෙනවා. දෙක පුහුණුව. පුහුණුවේදී අපේ නැෂනල් ඩිසයින් සෙන්ටර් ජාතික මෝස්තර මධ්‍යස්ථානය සහ පළාත් සභාවයික එකතු වෙලා අපි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළා. තුන අලවිය. අලවියේදී එකක් සංචාරක ව්‍යාපාරය මෙතුමා යෝජනා කරපු විදිහට අපි ඊට එහාත් කල්පනා කරලා තියෙනවා. ඒ අනුව නූතන තාක්ෂණය Facebook වගේ වෙබ් අඩවි ඊළඟට අනිකුත් ඊ-මාකටිං ක්‍රමවේද පාවිච්චි කරලා අලවිය. එහෙනම් නිෂ්පාදනය ඒ වගේම පුහුණුව අලවිය සඳහා මම ක්‍රමවේදයක් දැන්ටමත් හදලා ඒ සඳහා පුහුණු වැඩසටහන් අපි පටන් ගන්න තියෙනවා. ඒකේ ඊළඟ වැඩසටහන අපි මහනුවර දිස්ත්‍රික්කේ මහනුවර මුල් කරගෙන අපි පවත්වනවා. නැෂනල් ඩිසයින් සෙන්ටර් එක මුල් කරගෙන මම ඔබතුමාටත් ආරාධනා කරන්න පුළුවන්කමක් තියෙනවා නම් එන්න දෙවනිදා අගෝස්තු මාසේ දෙවනිදා ඒකේ ප්‍රතිඵල අපි දෙනවා. ඊට අමතරව පළාත් සභාවයික එකතු වෙලා අපි හවුල් කාර්යත්වය මත වැඩසටහන් වලට යනවා. විශේෂයෙන් මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩුකාරතුමත් අපිත් කතා බහ කරලා දැන් එහෙම හවුල්කාරී වැඩසටහනකට අපේ සමහර වහපු ආයතන සලුසල වගේ ආයතනවල ඉඩම් උප නියම පරිදි ප්‍රයෝජනට ගන්න නැති ඉඩම් අපි මේ ක්‍රියාවලි සඳහා පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කළා අපේ සහෝදර අනිකුත් ආයතනත් එක්ක අවබෝධතා ගිවිසුම් හරහා ක්‍රියාත්මක කරමින් ඉන්නවයි කියලා මම සඳහන් කරන්න
කැමතියි. දෙවෙනි අතුරු ප්‍රශ්නයක් තියෙනවද ගරු
මන්දුතුමා? දෙවෙනි අතුරු ප්‍රශ්නේ කාංචන විජේසේකර මන්දුතුමා.
ඔව් කාංචන විජේසේකර මන්දුතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉන්දික අනුරතුමන්තුමා ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමාට තියෙන අමාත්‍යංශයේ විශේෂයට අමතරව මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරයත් මම දන්න විදිහට ඔබතුමාට තියෙන විෂයක් දැන් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ 2019 අවුරුද්දේ ව්‍යාපෘති යටතේ අපිට මතකයි ඔබතුමන්ලා බලයට පත් වෙන වෙලාවේ කිව්වා විශේෂයෙන් මේ ප්‍රාදේශ සභාවල කොන්ත්‍රාත් කිරීමේ කටයුතු මන්ත්‍රීවරුන්ට කිරීම තුළින් අපේ ආණ්ඩුව කාලේ විශාල දූෂණ වංචා සිද්ධ වුණා කියලා. එනිසා මේ ක්‍රමය වෙනස් කරලා තමයි ඔබතුමන්ලා බලයට පත් වුණේ සියලු කටයුතු කරනවා කියන එක. නමුත් 2019 7 මාසේ 8 වෙනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් යවලා තියෙන ලිපියක් කොටපල ප්‍රාදේශ සභාවේ සභාපතිතුමාට. මේක යවලා තියෙන්නේ පුෂ්පික සමරකෝන් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩලයේ ප්‍රධානී වරායහා නාවික කටයුතු සංවර්ධන දක්ෂින සංවර්ධන මාත්‍යමේ පෞද්ගලික ලේකම්තුමා ලයිස්තුවක් යවලා තියෙනවා කොටපල ප්‍රාදේශ සභාවට ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වැඩසටහන යටතේ මෙන්න මේ ලේඛනයේ තියෙන පුද්ගලයන් වෙත මේ කොන්ත්‍රාත් ලබා දෙන්න කියලා. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සංවර්ධන යෝජනාවේ නම තියෙනවා, වෙන් කරපු මුදල තියෙනවා, කොන්ත්‍රාත් කරුවාගේ නම දාලා තියෙනවා. කොට්ටාස 18ක් වෙනුවෙන් ව්‍යාපෘති 40කට ආසන්න සංඛ්‍යාවක් මේ කොන්ත්‍රාත් කරුවන්ගේ නම් සඳහන් කරලා යවන්නකෝ. අපි දන්නවා සාමාන්‍යයෙන් ඕන සමිතියකට අවිලා බාර ගන්න පුළුවන්. නැත්තම් ටෙන්ඩර් කරාට පස්සේ ප්‍රාදේශ සභාවතුලින් ඒක කරන්න පුළුවන්. නැත්තම් ප්‍රාදේශ සභාවෙන් ඒක ඍජුව කරන්න පුළුවන්. නමුත් මේ කොන්ත්‍රාත් කරුවන් පිරිසකගේ නම් යොදලා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපිය පාවිච්චි කරලා, මම දන්නේ ඇමතුමා දැනුවත්ද, අගමැතුමා දැනුවත්ද, මේ පිළිබඳව ඩිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිතුමා හැටියට ඔබතුමා දැනුවත්ද? ඒ වගේම
මේ අද මේ සාකච්ඡා කරන ප්‍රශ්නෙට සම්බන්ධයක් නැහැ ඔබතුමා අහන ප්‍රශ්නේ. හැබැයි එතුමා ඩිස්ත්‍රික් සම්බන්ධ කමිටුවේ සභාපතිවරයා හැට ඔබතුමාට පිළිතුරක් තියෙනවා නම් කරමු එතුමා. ගරු කාන්චන විජේසේකර මහතුමා කරුණාකරලා ඉක්මනට ප්‍රශ්න අහන්න.
ඒක ලියුම
අත්සන් කරලා තියෙන්නේ පුෂ්පික සමරකෝන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී වරායහා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්. මම ඔබතුමාට මේක සභාගත කරන්න ඔබතුමාට එවන්නම්. දැන් මේ මේකේ මේ ව්‍යාපෘතිවල ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලක්ෂ 5 ව්‍යාපෘතිවලට කඩලා දාලා තියෙනවා එකම පාර. දැන් එකම පාර කඩලා දාලා තියෙනවා ලක්ෂ 5 ව්‍යාපෘතිවලට මේක දෙන්න. යටුල්ල ප්‍රධාන මාර්ගයේ
සංවර්ධනය කිරීම. ඔබතුමාට මේ ප්‍රශ්නය අරගෙන
යටුල්ල මාර්ගයේ නිවස අසල සිටි මාර්ගයේ
මේක අදාළ නැහැ. ගරමතුමා.
ඒකට මේ මගෙන් වැඩ බලන්න අරගෙන දාසිරිය මතුවා උත්තරයක් දෙනවා නම් ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. මට මේ ගැන කියන්න තියෙන්නේ ඔබතුමා ඔය ලියුමේ ඡායාපිටපතක් මට දෙන්න. මම ඊළඟ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ගන්නම් ඔබතුමාට ගෞරවයක් වශයෙන්. මම ආරාධනා කරනවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පුළුවන් නම් එන්න. ආවොත් අපි එදාට ඔය ගැන කතා කරමු. එතකොට මම ඔක විශේෂ ඔක අදාළ මම ඔක අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානීතුමාටත් යවන්නම්. ඊට අමතරව මම ඔබතුමාට එක වගකීමක් ඇතුව කියනවා, අකුරස්ස අතුරුලිය මාලිම්බඩ කොට්ටාසේ නම් ඔහොම ලියුම් ගිහිල්ලා නැහැ.
හරි, බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 11 රංජිත් සොයිස ඇමතුමා, මන්ත්‍රීතුමා, සෝරි, ප්‍රශ්නාංක 11
අහනවා. ගරු
අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම අමාත්‍යතුමා,
මාස 3ක් කල් ඉල්ලලා තියෙනවා.
ප්‍රශ්නාංක 12 ගරු වාසුදේව නානායක්කාර ඇමතුමා,
අමාත්‍යමේ
දලසර අලහපර මැතුමා,
තුමනි ඊයේ දරු විපක්ෂ නායකතුමා 27.2 යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ කාරණාව මතු කරා. ඒ වෙලාවේ විපක්ෂ සංවිධායකතුමනි කිව්වේ අද දවසේ මේකට උත්තරයක් දෙනවා කියලා. දරු අගමැතිතුමා අද උත්තරයක් දෙනවා කියලා. ඒ කාරණාවම තමයි රංජිත් සොයිස මන්ත්‍රීතුමාත් ප්‍රශ්න කරලා තියෙන්නේ. ඉතින් අද ඒක මාස 3කට කල් යනවා. අගමැතිතුමා සභාව නැති කාරණාව තුලින් ඉඳගෙන තුමා අපහසුතාවයටපත් කරන්න නෙමෙයි හඳන්නේ. මේ අපේ ඊයේ කිව්වේ මෙගාන්තම තුමනි අද උදේස් අද ප්‍රකාශ කරනවා කො 27.2 විපක්ෂ නායකතුමාගේ ප්‍රකාශන පිළිතුරු ප්‍රකාශයක් විදියට.
ඒක කියලා කිව්වේ. ඉදිරි දිනයක කිව්වම අද නෙමෙයි.
ඔව් දාසිරිය ජයග්‍රහ මන්තුමා.
අව තව මාස 3කින් මේකට පිළිතුරු දෙනවා කියන්නේ මේ රටේ බාහිර උපාධිධාරීන් විශාල ප්‍රශ්නයකට හිර වෙලා ඉන්නේ. ඉතින් ඔවුන් මේ 16000 ගන්නකොට ඔබතුමාලා තව මාස 3ක් කියන්නේ ඔබතුමාලා මේකත් අරගෙන ඉවරලා චන්දකරත් යන වැඩ පිළ සකස් කරලා තියෙන්නේ. ඒ නිසා බාහිර උපාධිධාරීන්ට විශාල අසාධාරණයක් සිද්ධ
වෙනවා. ගරු මන්ත්‍රීතුමා, ගරු අගමැතිතුමා
මේකට උත්තරයක් දෙන්න නැත්නම් මේකට පිළියමක් යොදන්න.
ගරු අගමැතිතුමා 27.2 යටතේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා කියලා කිව්වා නම් එතුමා ඒක ඉෂ්ට කරයි. හරි. නෑ, රංජිත් සොයිස මන්ත්‍රීතුමා.
නියෝජ්‍ය කතානායක මම ආවෙම මේ ප්‍රශ්නේ සම්බන්ධව පිළිතුරක් බලාපොරොත්තු වෙ රටේ දැවෙන ප්‍රශ්න කොට පත් වෙලා තියෙන නිසා දැන් ඊයේ කියපු එක අද වෙනස් වෙනවා කියලා මාස 3ක් කරනවා. හැබැයි මේ සම්බන්ධව විවිධාකාර වූ අක්‍රමිකතා සම්බන්ධව සියලු තොරතුරු අපි සතුව තියාගෙන ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ගන්න පාර්ලිමේන්තුවේ කෙනෙක් නැතිව පිළිතුරක් නොදීම සම්බන්ධව අතර අපි කනගාටු වෙනවා. අපි පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මොනවද කරු නියෝජ්‍ය කතානායක ප්‍රශ්නෙට උත්තරයක් අද කිසි ඇමතිවරයෙක්
නැහැ. ප්‍රශ්න 27.2 ගරු අගමැතිතුමා ගෞරව
අස්නවා
වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා නැසීමට ප්‍රශංකය 12
වැවිලි කර්මාන්ත ඇමතිතුමා අයවලා තියෙන පිළිතුරු මම ඉදිරිපත් කරනවා. A1 පොහොර සානාධාරයේ ලබා දී නැත, 2ක් ලබා දී නැත, 3ක් ලබා දී නැත, 4ක් පොහොර සානාධාරයේ ලබා දී නැත. A පොහොර සානාධාරයේ ලබා දී නොමැත කියන එක තමයි පිළිතුරේ තියෙන්නේ. ඈ
අවශ්‍ය ප්‍රතිපාදන ඇස්තමේන්තු ගත කිරීමේදී ලැබී තිබුණු ඉල්ලුම් පත්‍ර ප්‍රමාණය සලකා ඉල්ලුම් කළද නැවත පරීක්ෂා කිරීමේදී ප්‍රතිලාභීන් 1078 දෙනෙකුට තවදුරටත් රුපියල් මිලියන 68.55ක් අවශ්‍ය බව අනාවරණය විය. ඒ අනුව ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත මුදල් ගැවීමට නොහැකි වී ඇත.
ඔබට මගේ අතුරු ප්‍රශ්නයක්.
ගෞරවනීය කර්මාන්ත ඇමතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඉතාම වැදගත් පාපෝච්චාරණයක් කිරීම ගැන. වෙනත් ඇමතිවරු වගේ කල්ලිල්ලලා නැහැ මේකට උත්තර දෙන්න බැරි නිසා. දැන් මේකෙන් කියන්නේ මේ මුදල් දීලා නැහැ මට මේ පෝර සානාධාර දෙන්න. පෝර සානාධාර දී නැති බව ඇත්තයි. ඒකට මම යෝජනා කරා මෙච්චර මුදලක්. ඒ මුදල මට ලැබුණේ නැහැ. දැන් ආණ්ඩුව මේ තේකර්මාන්තය නංවන්නේ මෙහෙමද? මේ තේකර්මාන්තයේ ඉන්න සුළු නිෂ්පාදකයන්ගේ ප්‍රමාණය එතරම් විශාලයි. ඉතින් මේ නිෂ්පාදකයින්ට පෝර සානාධාරය නොදී තේකර්මාන්තය නංවන්නේ කොහොමද? අනික් අතට ඒ කුඩා නිෂ්පාදකයන්ගේ තියෙන අඩු ආදායම් ලාභී තත්ත්වය තුළ ඒ මිනිස්සුන්ට ලැබෙන සහනය ඒ නිසා අහිමි වෙනවා නේද? මේ ගැන ආණ්ඩුවේ වගකීම, ආණ්ඩුව ඊට නොගිරීම ගැන ආණ්ඩුව කුමක් කියන්නේද?
ඒ පිළිබඳ ඔබතුමාගේ පිළිතුරක් තියෙනවද ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංගතුමා? හරි.
පිළිතුරක් දෙන්නත්
ප්‍රශ්න අංක 13. ප්‍රශ්න අංක 13 ගරු බිමල් රත්නායක මහත්තයා
අහනවා ගරු කථානායකතුමනි.
ඉඩම් පාර්ලිමේන්තු ප්‍රසංස්කරණ අමාත්‍යාංශයෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, බිමල් රත්නායක මහත්තයා අහලා තියෙන ප්‍රශ්නේ පිළිතුර පළවෙනි එක මහව ප්‍රාදේශීය ලේකම් 2017 7 මාසයේ 3 දිනති ලිපියෙන් කරන ලද මැනුම් ඉල්ලීම මත මෙම ඉඩමේ මැනුම් කටයුතු සිදු කර ඇත. එතුමාගේ දෙවැනි ප්‍රශ්නයට පිළිතුර විකිණීමක් සිදු කර නොමැත. 3 එකට පිළිතුර යෝජනා වූ නිවාස ව්‍යාපෘතියට මහජන විරෝධතාවයක් දක්වා තිබේ. මෙම ඉඩම බෙදාවෙන් කිරීමක් සිදු වී නැත. එය රජයේ ඉඩමක් බැවින් අනවසර පිවිසීමකට විරුද්ධව නීතියානුකූලව කටයුතු කරන ලෙස ආදේශීය ලේකම් විසින් මහව පොලිසියට දන්වා ඇත. A1 එය ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට අයත් ඉඩමක් නොවේ. එය රජයේ ඉඩමක්. 2 පවරා නැත. 3 එම ඉඩම බෙදාවෙන් කිරීමක් සිදු කර නොමැත. 4 අදාළ නැත. 5 පිළිතුර ඔව්. 6 ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේදී නිවාස ව්‍යාපෘතියක් සඳහා අක්කර 10ක්ද මහව ප්‍රාදේශීය සභාව සඳහා අක්කර 5ක්ද ඉතිරි භූමි ප්‍රමාණය කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා සුදුසු බව සාකච්ඡා කර ඉඩම් පරිහරණ කමිටුව වෙත යොමු කරලා තිබෙනවා ඔවුන්ගේ අදහස් ලබා ගැනීම සඳහා. ඈ අදාළ නොවේ.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
ගරු කථානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් මේ ප්‍රශ්නය මා විසින් ඉදිරිපත් කරන ලද්දේ ගරු ඇමතුමනි, ගරු ලේකම් CW සිරිසේන බහුජන සංවිධාන එකමුතුව ගජනක්ගම රිදී බැඳියල්ල කියලා 2017 නොවැම්බර් මාසේ 17 ලිපියකුත් එක්ක තමයි මේ ප්‍රශ්නය ඉදිරිපත් කරේ. ඒතර ඒ අවස්ථාවේදී මගේ පැනතුරු ප්‍රශ්නයට අදාළව ඒ අවස්ථාවේදී මේ ඉඩම අක්කර 23ක ඉඩම රුපියල් 100,000 බැගින් මිනිස්සුන්ගෙන් අරගෙන නීති විරෝධීව ලකුණු කරලා ආණ්ඩුවට සම්බන්ධ අමාත්‍යවරයෙක්, ඒ කාලේ ආණ්ඩුව ඉදිරි දැන් නම් මෙතන විපක්ෂ පැත්තේ ඉන්නේ, එහෙම කටයුත්තක් නීති විරෝධීව කළා. සමගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි පොලිසියේ ෆැමිලියෙකුත් දාලා තියෙනවා මහව ප්‍රාදේශීය ලේකම්වරයා, ඒ සම්බන්ධව ඔබතුමාලා දැන් මිනිස් උද්ඝෝෂණය කළ ඉඩම බේරන් තියෙන එක වෙනම කතාවක්. නමුත් ඒ සම්බන්ධව මේ නීති විරෝධී කටයුත්ත කරපු පුද්ගලයන්ට විරුද්ධව ඔබතුමාලා කරලා තියෙන පරීක්ෂණවල ප්‍රතිඵල මොනවද?
කථානායකතුමනි, ඇත්ත වශයෙන්ම එතුමා අහපු මේ ඉඩම සම්බන්ධව එතුමාගේ ප්‍රශ්නේ දිහා බලනකොට අපට පේනවා සිද්ධ වෙලා තියෙන කාරණේ. මේක PBA ඒකනායක හිටපු රාජ්‍ය ඇමතිතුමා ඉඩම් රාජ්‍ය ඇමති කාලේ මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් පවත්වලා රාජ්‍ය සේවකීන් සඳහා නිවාස යෝජනා ක්‍රමයක් කරන්න මැනුම් කටයුතු කරන්න කියලා ප්‍රාදේශීය ලේකම්ට උපදෙස් දීලා තියෙනවා. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් විසින් මැනුම් කටයුතු සිදු කරන්න කියලා ලිඛිත ඉල්ලීමක් කරලා ඒ කටයුතු සිද්ධ කරන්න හදනකොට මහජන විරෝධයක් ඇවිල්ලා තිනවා මේ නිවාස යෝජනා ක්‍රමය ඇති කරනවට. කොහොම නමුත් බෙදාවෙන් කිරීමක් කළා නැහැ. ඊළඟට ඔය මුදල් ණය කිරීම කරාද කියන එක ගැන අපිට කියන්න තියෙන්නේ රජයේ පැත්තෙන් ඉඩම විකුණුවද කියලා අහන එක කිසිම විකිනීමක් කළා නැහැ. අදටත් රජයේ ඉඩමක්. හැබැයි දැන් වෙනකොට අර නිවාසය රාජ්‍ය සේවකීන්ට නිවාස යෝජනා ක්‍රමය කරන ඒවා ඒ කටයුතු සියල්ල නැවතුණා. දැන් අද වෙනකොටත් රජයේ ඉඩමක් හැටියට මේක තියෙනවා. පොලිසියටත් කියලා තියෙනවා ඉඩම පරිස්සම් කරලා දෙන්න කියලා අනවසරකරුවන්ගෙන් බේරගන්න කියලා. දැන් අද වෙනකොට හැබැයි තියෙන තත්ත්වය තමයි ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේදී මේ ඉඩම ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒගොල්ලෝ කියලා තියෙනවා නිවාස ව්‍යාපෘතියකට අක්කර 10ක් මහව ප්‍රාදේශීය සභාවට අක්කර 5ක් දීලා ඉතිරි භූමි ප්‍රමාණය කර්ණාන්ත ශාලාවක් ඇති කරන්න සුදුසුයි කියලා. දැන් ඒ පිළිබඳව ඉඩම් පරිහරණ කමිටුවට යවලා තිනවා ඔවුන්ගේ නිර්දේශ අරගෙන. එතනින් නැවතිලා තිනවා වැඩි. ඒ එකම පළාත් ලේකම්වරයාත් කර්මාන්ත පුරයක් ගැන මේ ඉඩමට යෝජනාවක් දාලා තිනවා. හැබැයි අර සාකච්ඡා පවත්වලා තිබුණා රාජ්‍ය සේවකීන් වෙනුවෙන් නිවාස ක්‍රමයක් ඇති කරන්න ඕනේ කියලා. නමුත් ඒවා එතනින්ම නැවතුණා. මහජන විරෝධිකුත් ආවා. ඉඩම රජයේ තිනවා. කිසිම විකිනීමක් රජයේ විසින් කළ නැහැ. දැනට තියෙන තත්ත්වය අර යෝජනා ටික ඇවිල්ලා තිනවා. දිස්ත්‍රික් පරිහරණ කමිටුවේ තීරණයක් ආවට පස්සේ තමයි ඉතින් ඉදිරි කටයුතු ගැන සොයන්න තියෙන්නේ.
ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය.
ගරු කථානායකතුමනි, මේ ගජනාගම රිදී බැඳියාල බහුජන සංවිධාන එකමුතුවේ ගරු ලේකම් CW සිරිසේන මහතා විසින් අදාළ ඇමතිවරයාගේ ලේකම්වරයා විසින් යම් පිරිසක් යොදවා සම්පූර්ණයෙන්ම පර්චස් 15 බැගින් කොටස් කර එක් කොටසක් රුපියල් ලක්ෂය බැගින් වූ මුදලකට දුන්නා කියන එක පිළිබඳව මෙතන ලිඛිතව දාලා තිබෙනවා. ඒ නිසා මම මේක හැන්සාට් කරන්න කියලා ඉල්ලා සිටින ගමන් දැනට මිනිසුන්ගේ සටන ඇතුලේ ප්‍රාදේශීය ලේකම්තුමාගෙත් යම් මැදිහත් වීම මත ඔබතුමා ඔය කියන විදිහේ යම් කිසි පුළුල් යෝජනාවලියකට පොදු එකඟතාවයක් ඇවිල්ලා තිබෙනවා. නමුත් මා ඔබතුමාගේ ඉල්ලා සිටින කැමැති මේ රජයේ ඉඩම් ඇමතිවරයා වශයෙන් මේ කටයුත්ත කරන්න පුළුවන්කම ලැබෙනවා. දැන් ජනතාවගෙත් එකඟතාවයේ තියෙන නිසා ඔබතුමා මේකට යම් ආකාරයක මේ සංවිධාන වලට ඔබතුමා මුණ ගැහිමට අවස්ථාවක් දීලා තවත් ඉඩම් මංකොල්ලයකට ඉඩ නොදියා දැන් මිනිස්සු සටන් කළ දිනකට අපි ප්‍රශ්න දානකොට සටනක් තිබුණා. ප්‍රශ්න එනකොට මිනිස්සු සටන දිනලා අපේ උදව්වෙන් තොරව. ඒ නිසා ඔබතුමා ඉල්ලා සිටිනවා මේ සංවිධාන සමග සහ අදාළ නිලධාරීන් සමග ඔබතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් ලබා දීලා මේ කටයුත්ත ඉක්මනින් කරලා දෙන්න මැදිහත් වෙන්න
කියලා. මම ඇතිවෙච්ච තත්ත්වයේ සහ වර්තමානයේ තියෙන තත්ත්වය ගැන තමයි ඔබතුමාට පැහැදිලි කරේ. ඔය කියන විදිහේ අයථා ගනුදෙනු මොන හරි සිද්ධ වෙලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න කියන එකයි මටත් කියන්න තියෙන්නේ.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 14 ගරු ඉෂාක් රහමාන් මැතිතුමා
අහනවා.
ගරු අග්‍රමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආධිකාරිතුමා මාත්‍යම ගැනීමට
සතියක් කල් ඉල්ල තිබෙනවා.
ප්‍රශ්න අංක 15 ගරු ආචාර්ය බඳුරු ගුණන්දන මැතිතුමා
මම ප්‍රශ්නේ අසනවා ගරු කතානායක.
කාන්තා ළමා කටයුතු විලි කලාප සංවර්ධන මාත්‍යම ගැනීමට
අන්තහ ළමා කටයුතු මැතිතුමියත් මාස 3ක් ඉල්ලලා තිබෙනවා.
නෑ ඔබතුමා කියන්න.
මේ මයික් මේ ගරු සභාපතිතුමනි ඔබතුමාගේ අවධානයත් මම විශේෂයෙන් යොමු කරනවා. මොකද මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ දීර්ඝ කාලයකට පෙර දිනසීය විප්ලවයේ යටතේ ගර්භණී මාතාවන්ට පෝෂණ මල්ලක් ලෙස රුපියල් 20,000 බැගින් ලබා දෙන බවට නිශ්චිත වශයෙන් මේ උත්තරීතර සභාවට කරනු ලැබූ මහා පරිමාණික ව්‍යාපෘතියක් පිළිබඳ මාස 3ක් යනකොට තමුන්නාන්සලාගේ ආණ්ඩුව නැහැ. ඒ නිසා මේ විදියට නිලධාරීන් මේ රටටයි ජනතාවටයි බොරු කරලා මෙසේ කරන්න දෙන්න එපා. සති දෙකක් ඇතුළත මේට පිළිතුරු දෙන්නේ නැත්නම් මම තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෝ වෙන විකල්ප ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා. ඒ නිසා ඔබතුමිය නියෝග කරන මේ නිලධාරීන්ට මේ විදියට යට වෙලා පාර්ලිමේන්තුවයි ඇමතිවරුයි සියලු දෙනා හැල්ලුවට ලක් කරන දෙයකට ඉඩ දෙන්න එපා කියන
එක මම ඊට හොරකම්
කියනවා. අන්තා කටයුතු ඇමතිතුමියට අපි අදහස දනුම් දෙන්න.
හරි.
මම පුද්ගලිකව සතුටු වුණා තොරතුරු දැනගැනීමේ පනත ගේන්න හදනකොට නයාට අඳුකොළ වගේ මේ විපක්ෂයේ උදවිය දා හැසුරුනේ. මම සන්තෝෂ වෙනවා මේ පනත පාර්ලිමේන්තුවට ගෙනාවු ඇමතිවරයා හැටියට අද ඒක ප්‍රයෝජනෙට ගන්නට උන් කටයුතු කිරීම.
හොඳයි, බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා. අමාත්‍යාංශ නිවේදන විදේශ කටයුතු අමාත්‍ය ගරු තිලක් මාරපර ඇමතිතුමා. ආ, සෙකනවා, සෝරි. දෙවැනි මාතය ප්‍රශාංක පහ ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවද? ගරු මන්ත්‍රීවරයෙක් අහනවද?
මම ප්‍රශ්නය අසනවා ගරු සභාපති.
සති දෙකක් කල් ඉල්ලලා තිබෙන මහා මාර්ග ඇමති.
අරු හරි බොහොම ස්තුතියි ගරු මහින්දනන්ද අලුත්ගම්ගේ මැතිතුමාගේ ප්‍රශ්නය අංක 8 අහනවද?
එකටත් සති දෙකක් ඉල්ලලා.
හරි බොහොම ස්තුතියි. ගරු විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපණ මැතිතුමාගේ අමාත්‍යංශ නියමදෙන
Honorable Deputy Speaker, it has been brought to my notice that last Tuesday, the 23rd of July, and on Wednesday, the 24th of July, several members of the Parliament have brought up the issue of the visit of the Special Rapporteur on the freedom of assembly and of association. And the action that he was taken by the Ministry of Foreign Affairs in conveying a request for a meeting for the Special Rapporteur with the Honorable Chief Justice and Honorable Judges of the Colombo High Court. Since many a view has been expressed by Honorable Members of Parliament I wish to place before you the following which reflects the correct posture. Honorable Deputy Speaker, the visit of the Special Rapporteur on the freedom of assembly and of association, which is currently underway, is part of a similar visits undertaken by UN Special Procedure mandate holders at the invitation of the Government of Sri Lanka. It is we, the Government of Sri Lanka, that has periodically invited these special mandate holders. The idea of welcoming such visits is to have a transparent process in place whereby the government of Sri Lanka hopes to engage with the international community, including the UN, in a spirit of openness and dialogue. This is not the first time that we have had a visit of a special rapporteur. There have been 8 such visits which have taken place since January 2015. In all such occasions, it has been the regular practice for the Foreign Ministry to coordinate the activities of the Special Rapporteur in Sri Lanka and to arrange meetings with the government sector. Before each such visit is undertaken, the Ministry of Foreign Affairs routinely receives from the UN a list of persons that the visiting Special Rapporteur wishes to meet. With regard to the current visit, which is in question, it is important to note that as with other such visits, the Ministry convened a preparatory meeting of stakeholders to discuss the arrangements. Thereafter, the Ministry writes to the relevant institutions conveying the requests for formal appointments by the Special Rapporteur. In this instance, the same procedure was followed, including with respect to over 20 meetings sought, including the Honorable Chief Justice and the Honorable Judges of the Colombo High Court. As the above-mentioned preparatory meeting, at this meeting, representatives from the Department of the Police, the Attorney General's Department, highlighted the possibility of the visiting Special Rapporteur bringing up issues mentioned in the Foreign Ministry letter addressed to the Secretary, Ministry of Justice. The Attorney General's Department undertook the task of providing updates on these cases. It was in this backdrop that the Acting Secretary of Foreign Affairs addressed a letter to the Secretary of the Ministry of Justice and the Secretary, Ministry of Defence, and the Honorable Attorney General mentioning the cases that are set out in that letter. The purpose was to alert these institutions on the possibility of the Special Rapporteur raising issues regarding these particular cases. It would be noted from the letter from the Acting Secretary of Foreign Affairs that nowhere has it been recommended that the appointments sought with the Honorable Chief Justice or the Honorable Judges of the High Court in Colombo should be granted. The letter only conveyed the wish of the Special Rapporteur for these appointments. We are mandated by the rules that govern the visits of the special mandate holders to facilitate all their requests. And wherever they want to have any meeting with government functionaries, we act as the intermediary to try to get those appointments for them. It is left to the person whom we communicate with to decide for themselves whether they should grant the interview or whether they should give some reason why they can't grant the interview. Similarly, the Foreign Ministry has followed proper procedures by communicating the request for meetings by the Special Rapporteur through the Ministry of Justice and the Judicial Service Commission. The Judicial Service Commission, having considered the Ministry letter, consulted the Honourable Chief Justice, who granted the appointment. I must say here, Honourable Deputy Speaker, that the Honourable Chief Justice, when he granted this appointment, he had granted the appointment to meet these High Court judges along with himself, so that I take it that he was making sure that nothing unusual or nothing unorthodox would happen at that meeting, because he would be in a position to monitor everything. I am saddened to note that some members of Parliament had sought to show that the Acting Secretary for Foreign Affairs, his letter was an interference with the judiciary and also was in contempt of court. Neither of these assertions are true. Again, I wish to emphasize that this is not the first time that the Foreign Ministry has taken the course of action that it has taken for this particular visit. In fact, two previous foreign secretaries have requested similar meetings in June 2017 and October 2017 by writing directly to the Office of the Honourable Chief Justice. However, in this instance, the Foreign Ministry has only conveyed the request of the Special Rapporteur to the Secretary of the Ministry of Justice. In conclusion, I wish to highlight that during the visits of special procedures mandate holders, this ministry has always worked with all relevant line agencies in Sri Lanka in a spirit of consultation and engagement. Finally, Honourable Deputy Speaker, I wish to say that there is an editorial today in one of the national newspapers where it is alleged that a high official from the Ministry of Foreign Affairs has written to the Chief Justice and has written to these High Court judges asking them to provide information on certain cases to these foreign mandate holder and his officials. This is absolutely incorrect, and I wish to say that nothing of the sort has ever happened. We have never in the first place written directly to the Chief Justice, nor is there any letter written to the Honourable High Court judges. We have never mentioned anything about giving information on cases. We have merely conveyed to the Honourable Chief Justice and the judges through the Ministry of Justice that there is a request like this from the mandate holder to have a meeting with these persons. So I let the matter rest at that.
Thank you. This is a ministerial statement. I can't allow for a debate on this. No, I will ask, I will let you have one clarification if you want. One clarification. Honorable Dinesh Gunawardena.
Thank the Foreign Minister for coming to the House and making a statement. Now, the statement is subject to a debate. If the Minister agrees to give a debate, then we can debate. But otherwise, there was a constitutional matter raised of interference with the judiciary by the secretary. Please give me a minute. You have made your statement. It's a very serious matter where the representative of the rapporteur had requested, and the request was sent by the acting secretary in writing seeking the appointment with the Chief Justice, High Court judges, Minister, of course, will meet anyone, these ministers. They are meeting everyone under the sun. But the issue is direct involvement with the proceedings of four cases and Honourable Minister. You must read the letter. Read the letter. It says, and other matters. And other related matters.
which includes give coverage to a whole gambit of cases that are pending in court. So he has no mandate. He can ask the mandate from the foreign ministry. He has a mandate, as you know, to give a report. These officers come every year. They came last year also, met the speaker and the leaders of the political parties. That is a different approach. But summoning the High Court judges and the Supreme Court judges, judge or asking for an appointment specifically in relation to a matter that is already sub judice, it is in the process before courts. And are you going to say this type of interference is normal action of the foreign ministry? Very sad. If you are going to maintain that position, let the officer is answerable today. The speaker has summoned, speaker has warned him, and speaker, he has apologized to the speaker already. So there is no explanation. The officer has, as the speaker announced yesterday, apologized for the error. Now, how is the minister going to come and now say there is no fault of the officer? I mean, these are two matters. If the minister agrees, opposition would like to debate this matter because it involves everyone. Not only the opposition, it can involve all. Anyone, any person can be brought to court in this manner and action be taken by meeting judges, which is not the procedure. And the
Honourable Member, I think
we... Will you agree for a debate? Urgent debate on this matter.
There is a party leaders meeting at 12 o'clock tonight. Today. You can make a request for that debate if you want. Honourable Minister.
One misunderstanding. I am very thankful that my learned friend is very concerned about matters of interference with the judiciary. So are we. And it's very good that we make sure that the judiciary is not interfered with in any way. And we certainly have no intention of interfering with the judiciary. What I say is that there has been absolutely no interference with any case or any judicial officer. The special mandate holder makes a request from the foreign ministry for various appointments. We are like the post box. Then we are compelled then. Number of cases are not mentioned to the Chief Justice and those are cases which were brought up at the preparatory meeting, the Attorney General and the police. When it was discussed, they brought to the attention of the Foreign Ministry and all those stakeholders who were present that this particular special rapporteur, because he is coming on in regard to the freedom of assembly, these are the cases that may be relevant in that issue. So that is why those cases were mentioned. But no. Can I please reply? After that you can... And there was no mention of these cases, and this person never wrote to the Chief Justice saying that the special rapporteur wants an interview with you to talk about these cases. Nor did he write to the judges saying that that is absolutely incorrect.
Honourable Dinesh Gunawardena.
If you read that document, you will find.
He went through this and made his order.
There is nothing.
You are challenging the speaker now.
There is nothing in that document. Anyone? Cases are mentioned because that letter is addressed to the Secretary Justice. And the Secretary Justice.
I think we should take it up at the party leaders meeting and decide on a debate.
I say that there has been.
I can't allow any. Garu Mandirthuma, ida denna baha mokada hetuwa. අමාත්‍යවරයෙක්ගේ නිවේදනයක් සම්බන්ධයෙන් විවාදයක් දෙන්න ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ මම කිව්වේ අද කතා කළා වගේ අද 12ට තියෙන පාර්ලිමේන්තු මීටින් එක ඒකේ ඉල්ලීම කරන්න ඔබතුමාලා මේ පිළිබඳව විවාදයක් පත් කරන්න
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක මේ
ගරු ඇමතුමා
මහජනයා මුලා වෙන
ගරු ඇමතුමා
මේ මේගොල්ලන්ට අවශ්‍ය කරලා තියෙන මේ මහජනයා මුලා කරන්න මෙතන මේවා එක වෙලා තියෙනවා කියන එක සම්පූර්ණ බොරුවක්
බන්දුන ගුණවර්ධන මැතිතුමා මුලින්ම ඉල්ලුව ඔබතුමාට අවස්ථාවක් දෙන්නම් කෙටියෙන් කාරණේ කතා කරන්න.
සර් අපි විපක්ෂයේ ලෙස
ඔබතුමාට එක අවස්ථාවක් දෙන්නම් මේ පැත්තට අවස්ථා දෙකක් දෙන්න. හරි.
ඊයේ දිනේදී මේ ගරු සභාවේදී විපක්ෂයක් ආණ්ඩු පක්ෂයක් කියන මන්ත්‍රීවරු දෙදෙනාම මන්ත්‍රීවරු රාශියක් විසින් යෝජනා කළා මේ හා සම්බන්ධිතව තේරීම්කාරක සභාවක් දාන්න කියලා.
ඒ තේරීම් කාරක සභාවේ යෝජනාවට විපක්ෂයේ පමණක් නෙමෙයි ආණ්ඩු පක්ෂයේ කතා කරපු ඒ ක්ෂේත්‍රයේ මන්ත්‍රීවරුනුත් එකඟ වුණා. ඒ නිසා ඔබතුමාලගේ යුතුකම වගකීම වෙන්නේ අපේ රටේ ව්‍යවස්ථාදායකයේ ලෙස අධිකරණයේ ස්වාධීනත්වයේ ආරක්ෂා කිරීමට බැඳී සිටින මහජන නියෝජිතයන් ලෙස මේ තේරීම් කාරක සභාව පත් කරන්න ඔබතුමත් මැදිහත් වෙලා ඒ සඳහා ප්‍රායෝගිකව මැදිහත් වෙන්න කියන ඉල්ලීම නැවත වතාවක් කරන්න කැමතියි.
බොහොම ස්තුතියි ගරු දාසිරි ජයසිරි මහත්මයා. අවස්ථා දෙකයි මේ දෙන්නේ විපක්ෂයට. ඊට පස්සේ ගරු ජීවසේන සභාව
මහත්මයා. ගරු ඇමතුමා මම කියන්න කැමති ඔබතුමාගෙන් අහන්න කැමති අපේ මාර්ගපණ ඇමතුමා. cases ගැන මුකුත් සම්බන්ධයක් නැහැ කියලා. බොහොම පැහැදිලිව තියෙනවා these cases incidents made the following. Death of Mr. Hossein Chanaka, protest at Valikata prison. මේ සියලු cases ගැන අහන්නේ. ඉතින් මේ රටේ ගරු නියෝජ කතානායකතුමා මේ රටේ cases ගැන අහන්න පුළුවන් නම් ඇවිල්ලා ඒගොල්ලන්ට මොකද වෙන්නේ කියලා.
ඔය ලියුම
මේ අධිකරණයට මැදිහත් වීමක්.
ඔය ලියුම කාටද ආමන්ත්‍රණය කරලා තියෙන්නේ?
මේක
ආටද ආමන්ත්‍රණය කරලා
තියෙන්නේ.
Secretary of Justice. ඔය ලියුම ආමන්ත්‍රණය කරලා තියෙන ECT address to the honorable chief justice.
No, secretary of justice. Normally we know what is happening. They normally go through the secretary of justice. And secretary of justice will summon the registrar and discuss all these matters. That is how it happens.
Bomasuti garu sunyasena mandema.
ECT address to the secretary of justice.
Garu sunyasena mandema.
Bomasuti niyoja katha na. Man meken passe me vivadayen passe goda. බොහොම ස්තුතියි නියෝජක කතානායකතුමනි. මම හිතන්නේ මේක වැදගත් කාරණයක්. මොකද අපි නීතිතුරු වශයෙන් මේ සම්බන්ධයෙන් යම් අවබෝධයක් තියෙන නිසා විශේෂයෙන් මම කියන්න කැමතියි මේ ඔය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයෙක් උනත් අපිට උනත් පුළුවන් පිටරට ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනයකින් නඩුවක් සම්බන්ධයෙන් විස්තර ලබා ගන්න. මමත් ෆයිස මුස්වා මැතිතුමාගේ අර මේ ජාති දරුවෙක්ට ඔස්ට්‍රේලියාවේ ඇති වුණු ප්‍රශ්නේදී මම ඔස්ට්‍රේලියානු එම්බසියකට ඒ වගේම ඒ රටේ ඒ අදාළ ආයතන වලට ලියලා ඒ නඩුව සම්බන්ධයෙන් විස්තර ඉල්ලුවා. ඒතකොට මට ලැබුණා. විස්තර ඉල්ලන්න නෑ. Let me finish.
මම අවශ්‍ය අවධානය දෙන්න කතා කරන්න.
Let me finish. Then you have had your turn. No, let me finish. මම ඒතර කිව්වා මුතුමල් කතා කරන්න. ඒ හින්දා ඒක ඉල්ලන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මම කියන්නේ හැබැයි එතකොටත් ඒ ඔස්ට්‍රේලියානු තානාපතිවරයා මට කිව්වේ මම හොඳට අඳුරනවා. ඔබතුමා අදාළ පොලිස් ස්ථානයේ ලබා ගන්න කියලා මට දැනුවත් කරා. ඉතින් අපිටත් මේ ඕනම මං කියන්නේ පොඩක් ඉන්න. ඕනම පුද්ගලයෙක් ඉල්ලුවාට අපිට විස්තර දෙන්න අපි ඕනේ නෑ. අහගන්නකෝ ඔබතුමා අහගන්නේනේ. So listen for God's sake. Then you'll understand. If you want me to speak in English, I'll speak in English. Or in Sinhalese. Listen and give me 1 minute or Tamil. ඒඳ කියන්නේ විශේෂයෙන්ම මේක ලියලා තියෙන්නේ මෙතෙන්දී ඒ අධිකරණ මිනිස්සුරුවරයෙක්ට ලියලා තිබ්බනම් වැරදි. ඒ එවන පණිවිඩය යන්න පුළුවන්. ඒ අධිකරණ මිනිස්සුරුවරයාට සහ ඒ අදාළ මිනිස්සුරුවරයන්ට පුළුවන් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න. ශේෂාධිකරණයේ අගමිනිසුරුතුමාට ලියුවා නම් එතුමාට කියන්නලා මම හම්බෙන්නේ නැහැ. ඕනේ මටත් ලියුවා කියලා කියන්න පුළුවන්. මට කියන්න පුළුවන් ඔබතුමා ඇවිල්ලා මට කියන්න මේ සම්බන්ධයෙන් කියලා ලියුවා කියලා ප්‍රශ්න. ශේෂාධිකරණයේ අගමිනිසුරුතුමාට කියන්න පුළුවන් මට හම්බෙන්න අවශ්‍ය ඕනේ නැහැ කියලා. ඒ මේදි නැහැ. මේක මම මට පුදුම මේ අධිකරණය ගැන කතා කරද්දී මේ දයසිරි දයසිරි මහත්තයලෙම අපේ පැත්තේ කල් හිටියේ. අගමිනිසුරුවරු කමගේ කාමරවලට ගිහලා කතා කරේ මේ ඒ කාලේ මේ උදවිය මෙත මේ කතා කරන දිනේෂ් ගුණවන්දන මහත්තයා.
බොහොම ස්තුතියි
මහත්තයා. අගමිනිසුරුතුමාලා ඔබතුමා හිටියා. ඔබතුමා හැබැයි ගෙනල්ලා
කෑම කෑවේ. Order please. Garu Nimal Lansa Mathithuma. Avasana karane. Metherin hari ida denna ma.
Garu niyojya kathanayakathumene. Garu emathumage mata danaganna one. Me parliamentwe garu kathanayakathumata me prashneya idirpat karapuwama exact jati pakshe mantri woruth ape pakshe Dinesh Gunawardana emathuma ape vipaksha nayakathuma idirpat karapuwama athireka lekanthuma visin me karala thiyena wade weradi kiyana eka pili aragena garu kathanayakathuma visin ඕඩරයක් දුන්නා මේක වාම අවලම් කරන්න මොකද රටේ අධිකරණයට අත දාන්න බෑ කියලා. හැබැයි ගරු ඇමතිතුමා ආද ඇවිල්ලා කියනවා ඒ විශේෂ නියෝජ්‍යයාගේ ඉල්ලීම අනුව අපි පාසුකම් සැපෙව්වා කියන එක. මම හිතන්නේ හිටපු නීතිපතිතුමා විදියට ඔබතුමා අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන නඩු තුනක් පිළිබඳව විස්තර ඒ මාධිකන විනිසුරුවන්ව ගෙනල්ලා විශේෂ නියුත් අමුහිමට අවස්ථාව ලබා දීම මම හිතන්නේ ඔබතුමා කරපු ඉතාමත් වැරදි ක්‍රියාමාර්ගයක්
විදිහට
තමයි. අපි දකින්න නිසා අපි ඔබතුමාගෙන් අහන්නේ මේ අතිරේක ලේකම්තුමා විසින් ඒ යවපු ලිපිය පිළිබඳව ඔබතුමාගේ මතය මොකද්ද?
හරි, ගරු ඇමතුමා.
මන්ත්‍රීතුමා අපටත් ඔබතුමා වගේම බොහොම කැක්කමක් තියෙනවා මේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව. මං හිතන්නේ මට ඒක කැක්කමක් තියෙනවා ඔබතුමාට වඩා 100 ගුණයක් වැඩියෙන්. ඉතින් මම කියන්නේ ඊයේ මේ කතානායකතුමා එහෙම ප්‍රකාශයක් කෙරුවා නම් එතුමාට හරි කරුණු ටික ඔබතුමාලා හරියට ඉදිරිපත් කළා නෑ. ඒකයි වැඩේ. දැන් මේ මම තමයි
දැන් තමයි මම මේ හරි කරුණු ටික ඉදිරිපත් කරුවේ.
හරි, බොහොම ස්තුතියි. නෑ නෑ, මට මීට වඩා ඉඩ දෙන්න බෑ. බොහොම ස්තුතියි.